මීළඟට ගරු චාමර සම්පත් දසනායමතුවා විනාඩි 10ක කාලයක්
තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසන පෙන්වන්න.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ සතිය ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට වැදගත් සතියක්. මොකද පාර්ලිමේන්තුවේ රටේ වැදගත් පනත් කීපයක් මේ සතිය තමයි සම්මත වුණේ. අද මේ පනතත් එක්ක පහුගිය දූෂණ විරෝධී පනත මේ සතිය සම්මත වුණා. ඊයේ මහබැංකු ස්වාධීන පනත සම්මත වුණා. ඒ වගේම අද බැංකු විශේෂ විද්‍යාන පනත සම්මත කරන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. මම හිතන්නේ විපක්ෂයේ කතාවලදී කිව්වා ආණ්ඩු පක්ෂය ආණ්ඩුව බංකොලොත් කියලා, රජයේ බංකොලොත් කියලා. හැබැයි මට පේන්නේ රජයේ මුදල් වලින් බංකොලොත් වුණා කියලා කිව්වට විපක්ෂය තමයි දැන් බංකොලොත් වෙලා ඉන්නේ. මොකද ඊයේ ඡන්ද විමසීමේ වෙලාවේ විපක්ෂය දෙකට බෙදිලා විපක්ෂයේ බංකොලොත් භාවයේ ඊයේ ඡන්ද විමසීමේදී හොඳටම පෙනුණා විපක්ෂයේ බංකොලොත් බව. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ බැංකු විශේෂ විධිදාන පනත අද පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඉතින් බලපත්‍රලාභී බැංකු සඳහා මං හිතන්නේ මේ බැංකු විධිදාන පනතේ මේ පනතේ තියෙනවා බැංකු මං හිතන්නේ රක්ෂණ ක්‍රමයක් බැංකු වලට ආරක්ෂාවට තැන්පත් වූ ආරක්ෂාවට දා රක්ෂණ ක්‍රමයක් පවත්වා ගන්න. මම මගේ කතාවට කලින් රංජිත් සියඹලා පිටිය ඇමතුමා මේක වලේගොඩ මන්ත්‍රීතුමා නැගුව ප්‍රශ්නයක්. මේ රක්ෂණයට මුදල් ගන්නේ තැන්පත්කරුවන්ගෙන්ද කියන එක මං මගේ කතාවට පෙර මං සියඹලා පිටිය රාජ්‍ය ඇමතුමාගෙන් ඇහුවා මේ රක්ෂණයට මුදල් කොහෙන්ද ගන්නේ මේ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව සඳහා. ඊට පස්සේ එතුමා කිව්වේ බැංකුවෙන්ම මේ රක්ෂණයට වගකීම නැත්තම් මුදල් දරනවා කියන එක කිව්වා. ඊට අමතරව වර්ල්ඩ් බැංක් එකෙන් මුදල් ආධාර දෙනවා කියලා කිව්වා මේ රක්ෂණයට. මේක හොඳ වැඩපිළිවළක්. මොකද මෙතෙක් නොතිබිච්ච වැඩපිළිවළක් තමයි. ඒකම මෙතන විවිධ කතා මතුණා පොලිය සම්බන්ධව අද රටේ පැනනගිලා තියෙන ප්‍රශ්නේ. මේ බැංකෝ සියල්ලම මහ බැංකුව යටතේ තමයි මං හිතන්නේ මහ බැංකුව මේ එක්ක නියාමනය වෙනවා. ඉතින් මම මහ බැංකුව අපි මහ බැංකුවට කියන්න ඕන එක බැංකු කීපයක දැන් වාණිජ බැංකු ඒ වගේම බලපත්‍රලාභී බැංකු එකම කීපයකට මුදල් ණය දෙන එක නැත්තම් තැන්පත්ු කරුවන්ට පොලිය ගෙවීම ක්‍රම කීපයකට අනුගමනය කරනවා. මේක එක මහ බැංකුව දැනගන්න ඕන නියාමනය කරනවා නම් එක ක්‍රමයක් අනුමානය කරන්න ඕන. පෞද්ගලික බැංකුත් බලපත්‍රලාභී බැංකු රජයේ බැංකුත් බලපත්‍රලාභී බැංකු හැමෝම එක ක්‍රමයකට යන්න නියාමනය වෙනවා නම් මං හිතන්නේ මේ රටට වැදගත් වෙනවා. මොකද සමහර බැංකුවල පොලිය 122යි සමහර බැංකුවල පොලිය 117යි සමහර බැංකුවල තැන්පත්තු වලට පොලිය ඊට වැඩි සමහර බැංකුවල තැන්පත්තු වල පොලිය ඊට අඩුයි. ඒම නෙමෙයි මේක දැන් අද මේ පනතට මහ බැංකුවට සියලු බැංකු නියාමනය වෙනවා නම් බලපත්‍ර මහජන මහ බැංකුව යටතේ නියාමනය කරලා ලබා දෙනවා නම් සියලුම බැංකු එක විදිහේ ජනතාවට එක විදිහේ පොලිය අනුපාතයක් නැත්තම් ණය දීමේ පොලිය නැත්තම් තැන්පතු වල පොලිය එක විදිහකට එක ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කරනවා නම් මං හිතනවා මීට වැඩිය වැදගත් වෙයි කියලා. ඒ නිසා මේ පනත මං හිතන්නේ මුදල් අමාත්‍යාංශය මේ සතියේ පනත් කීපයක් සම්මත කරගත්තා. මේකම මම කියන්න ඕන මේ වෙලාවේදී අපි මුදල් අමාත්‍යාංශයේ මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන ආදායමට යනවනම් මම හිතන්නේ රටේ ප්‍රධාන බද්ද තමයි සුරාබදු බද්ද. සුරාබදු බද්දෙන් ලොකු බලාපොරොත්තු වෙන ප්‍රමාණයකට අපි බලාපොරොත්තු වෙන තත්යකට යන්න බැරි වෙයි. ඒකට හේතුව තමයි රට බීම නෙවෙයි ලංකාවේ දුප්පත් ගම්වල ජීවත් වෙන ජනතාවට එදිනෙදා ජීවිතයේ පානය කරන සුරාබදු වල මිල අධිකයි. රුපියල් 3000කට වැඩිය මං හිතන්නේ අද ගල් බෝතලයක් රුපියල් 3000කට වැඩිය මිලක් අද තියෙනවා. මේක අධික මිලක්. මේ රුපියල් 3000ක ගල් බෝතලයක මිල නිසා අද කසිප්පු රටේ වැඩි වෙලා තියෙනවා. කසිප්පු ප්‍රමාණය සීග්‍රේම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා සුරාබදු බද්ද මේ කියන විදිහට ආණ්ඩුවට අපිට ලබා ගන්න බැරි වෙයි. මොකද දැන් අද බාර්වල මැස්සෝ හැිරෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව රුපියල් 3000ක් යරි ලොකු ප්‍රමාණයක් දරා ගන්න බැරි ගාණක්. ඒ නිසා මේ මං හිතන්නේ එතනෝල් ගොඩක් අපි මීට අවුරුදු ගානකට කලින් එතනෝල් ගෙනාය රටින්. දැන් එතනෝල් රටින් ගෙන්නන්නෙත් නැහැ. මොකද එතනෝල් පැල්වත්ත, සෙවනගල ඒ වගේ අපේ රටේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වලින් තමයි දැන් එතනෝල් ලැබෙන්නේ. එතකොට එතනෝලුත් අපේ රටේ තියෙද්දි අපේ සීනි කර්මාන්ත ශාලා වලින් එතනෝලුත් ලබා ගනිද්දි අහිංසක කම්කරු ජනතා ගම්මොල ජීවත් වෙන. මොකද හැමෝනම කියන්න බෑනේ අරක්කු නවත්තන්න කියලා අරක්කු බොනවා. අරක්කු බොනකොට කසිපු බීම වැඩි වෙනකොට ඉස්පිරිතාල වලට යන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තමයි තවත් ප්‍රශ්න ඉන්නේ. දැන් ඊයේ ප්‍රවෘත්ති වලට දැක්කා කෑගල්ලේ කෙනෙක් මැරිලා. ඒ කෑගල්ලේ කෙනාට 13 වතාවක් ඉන්ජෙක්ෂන් දීලා තියෙනවා. හැබැයි ඒ 14 වෙනි ඉන්ජෙක්ෂන් එක දුන්නට පස්සේ තමයි එයාට සිරෝසීස් හැදිලා තමයි මැරුනේ. නමුත් ඒ සිරෝසීස් හැදිලා මැරිච්ච කෑගල්ලේ ලෙඩාගේ මරණේ දැම්මේ ආණ්ඩුව පැත්තට. නැත්තම් කෙහෙලිය රඹුකැලේගේ කවුන්ට් එකට තමයි සිරෝසීස් හැදිලා මැරිච්ච කෙනාගේ මරණයත් කෙහෙලිය රඹුකැලේගේ කවුන්ට් එකට තමයි ඊයේ දැම්මේ ප්‍රවෘත්ති වලට දෙරණේ ප්‍රවෘත්ති වලදී මම දැක්කා. ඉතින් ඒ නිසා මේ මං හිතනවා සුරාබදු ආදායම මීට වැඩිය මුදල් අමාත්‍යාංශේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළම මෙතන ඉන්න නිසා මීට වැඩිය සැලකිලිමත් වෙන මේ IMF එක කට්ටිය දන්නේ නැහැනේ ගල් බෝතලේ ගහන්නේ කවුද කියන එක. IMF එක ගල් බෝතලේ වැඩි කරන්න කොට IMF එක කියන විදිහට ගල් බෝතලේ වැඩි කළා හරියන්නේ නැහැ. IMF එක කියන විදිහට රට බීම වැඩි කරාට කමන්නේ නැහැ. IMF එක කියන විදිහට ගල් බෝතලේ වැඩි කරන්න බෑ. IMF එකේ මිනිස්සු ගල් බෝතලේ ගහන්නේ නැහැ. ගල් බෝතලේ ගහන්නේ කුඹුරු කොටන, ගල් කඩන, මාන්ත්‍ර යන, වැලිය අදින දුක් විඳින මිනිස්සු තමයි ගල් බෝතලේ පාවිච්චි කරන්නේ. ඒකත් 3 දෙනෙක් ගිහිල්ලා 3ට 1යි කියලා ගහන්නේ. ඈ එනිසා ගල් බෝතලේ රුපියල් 1500ට අඩු කරන්න පුළුවන්. බැරි වෙන්න බෑ. රුපියල් 1500ට දෙන්න පුළුවන් කියලා සුරාබදුවකින් කියලා තියෙනවා. ඒ නිසා ගල් බෝතලේ අඩු කරන්න වෙනවා. ගල් බෝතලේ අඩු කරොත් තමයි බද්ද සම්පූර්ණ මිනිත්තු බද්ද ඔය බලාපොරොත්තු වෙන බද්ද ලැබෙන්නේ. ඒ නිසා මේ රුපියල් 3000ට දෙන මම මේක එදා මේ කිව්වා. මොකද මේක නොබී නෑනේ කවුරුත් බොනවා. සා දැන් මේ මිනිස්සු ගල් බොන්නේ නැතුව හිටියොත් කසිප්පු වලට යනවා. කසිප්පු ප්‍රමාණය වැඩි වෙනකොට පොලිසියට ඔය තියෙන තරම් කසිප්පු පොලවල් අල්ලන්න වෙලාවක් පොලිස් දෙපාර්තමේන්තුවට නෑ. ඒ නිසා මේකට අනිවාර්යෙන්ම සුරාබදු වලින් බදු ආදායම ලබා ගන්නවා නම් මුදල් අමාත්‍යාංශයේ සුරාබදු බද්ද ලබා ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ අහිංසක ජනතාවගේ බියර් බෝතලේ එදිනෙදා ජීවිතයේ ඒ බොන බෝතල් වල ප්‍රමාණ මිල අඩු කරන්න වෙනවා. නැත්තම් කවදාකවත් සුරාබද්ද වලින් තමයි මේ රටේ වැඩිම ආදායම් බදු ලැබුණේ. හැබැයි මේ බද්දලා කාලයක් තියෙනවා.
තම මිනිත්තු කාලයක් තියෙනවා.
මිනිත්තු කාලෙද. ඒ නිසා ඒ අනිවාර්යෙන්ම මම කියන්නේ මේ සුරාබද්ද රට බීම වලට අපිට අවශ්‍ය නැහැ. රට බීම රටේ ඉඳලාගෙන බීම වලට ඕන කෙනෙක් රටේ ඉඳලාගෙනලා ඒ බොයි. නමුත් ගම්මොල ජීවත් වෙන සමහර අය හැම තැනම කියන්නේ අපේ බෝතලේටත් මේ ආණ්ඩුව ගැහුවා කියලා අපිට කියනවා. ඒ නිසා අපි ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු හැටියට, මන්ත්‍රීවරු හැටියට අපි යෝජනා කරන්න ඕන. මේ වෙලාවේදී මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමතිවරු දෙන්නම ඉන්න නිසා බද්ද ලබා ගන්නවා නම් අනිවාර්යෙන්ම ගල් බෝතලේ නැත්තම් අතිවිශේෂ ගල් අරක්කු බෝතලේට සැලකිය යුතු සාධාරණ මිලක් දීලා බද්ද වැඩි කරලා මේ රටට ආදායම් ලබා ගන්න කියන පණිවිඩය දෙමින් මම නිහඬවයි ස්තුතියි.
කරු සියඹලා පිට ඇමතුමා
මාගේ කියමනට පොඩි පැහැදිලි කිරීමක් නැත්නම් ගල් ගහන ඔක්කොම අපිත් එක තරහ වෙයි. මොකද මාත් ගමේ ඉන්න මිනිස්සෙක් මේක මම දන්නවා. හැබැයි අපි ලෝකේ සාධර්ම එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති පද්ධතිය එක්ක බැඳිලා තියෙනවා. ඒ නීතිත් එක්ක රටක යම් උද්ධමන වේගයක් තියෙනකොට ඒ උද්ධමනයට සාපේක්ෂව මත්පැන් සහ දුම්රැටි වල මිල ඉහළ දැමිය යුතුයි. ඒ බැඳීමත් එක්ක තමයි අපි බොහෝ විට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා එතුමා කිව්ව කාරණාව ඇත්ත ප්‍රායෝගිකව මේක තමයි ගැටලුව.
බොහොම ස්තුතියි. ගරු සම්පත් දසනායක
මයික් එක දෙන්න. රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රකාශයට එකඟ වෙනවා. හැබැයි රාජ්‍ය අමාත්‍යතුමා මේ දුම්පානය කොච්චර වැඩි කරත් කමන්නේ. අපි කියන්නේ මේ අනිත් එක ඉතින් රාජ්‍ය අමාත්‍යතුමාට අපිට කියන්න බෑ ඔබතුමා ගල් බීලා නැති හින්දා ඈ ගල් වල අගේ ගල් වල මේ අඩු කිරීමක් කරන්න වෙයි කොහොමද?
ඔව් මීර්සෝනවන්තුමා
ප්‍රාධිකර ගැනීම ගරු අමාත්‍යතුමාගේ එකඟතාවෙන් ගරු නියෝජක දාතු අමාත්‍යතුමා එකඟ නම් අමතුමා ඔබ කියන ඔබතුමා කාරණා හරි මත්පැන් බීම උද්‍යෝගය නැති කරන්න එහෙම නැත්නම් උනන්දු නැති කරන්න මිල වැඩි කිරීම විද්‍යාව තුළ සෞඛ්‍ය තුළ ඇත්ත. නමුත් මේකෙන් වෙලා තියෙන්නේ එක පැත්තකින් සුරාබදු ආදායම මේ කාර්තුවේ සැලකිලි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඔබතුමා පිළිගන්නවා 20% ආසන්න ප්‍රමාණය සුරාබදු ආදායම පළවෙනි කාර්තුවේ අඩු වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ තවත් බරපතල ප්‍රශ්නයක්. චාමර සම්පත් අපේ අමතුමා කියපු වගේම දැන් ගල් ගහන නැති නිසා කසිප්පු සහ වෙනත් දේවල් වහන්න තමයි වැඩිපුර බෙරමිලා තියෙන්නේ. ඒක නිසා මේ කාරණා දෙකම සමබරව හිතලා තීන්දුවක් ගන්නගෙන ඉල්ලීම කරනවා.
කරු රාජ්‍ය අමතුමා
රජයකට මේ කියන කාරණා ඇත්ත ප්‍රායෝගිකව රජයකට හැබැයි කිසිසේත්ම මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට යන්න බෑ. රජයක් ඊට වඩා වෙනස් ප්‍රතිපත්තියක ඉන්නේ. හැබැයි මෙතුමාලා කියනවා වගේ මේ කාරණාත් එක්ක නීත්‍යානුකූල මත්පැන් වර්ධනයක් අපි දකිනවා. ඒ සඳහා කළ යුතු පිළියම් මේ අපි ජනාධිපතිතුමාට මම පසුගිය සතියේ ඉදිරිපත් කරපු වාර්තාවේ පැහැදිලිව තියෙනවා. අපි බලාපොරොත්තු වෙන නුදුරු අනාගතයේදී මේ කියන ප්‍රශ්නවලට යම් විසඳුමක් සමග ඒක ඉදිරිපත් කරන්න.
හරි, බොහොම ස්තුතියි. ඕඩර් ප්ලීස්. සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද?
එකඟයි.
බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද? කාර්ක සභාව.
හරි.
බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවන වගන්තිය සභාව එකඟද?
ආයි.
පස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
හයවන වගන්තිය සභාව එකඟද?
ආයි.
හත්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
අටවන වගන්තිය සභාව එකඟද?
ආයි.
නවවන වගන්තිය සභාව එකඟද?
ආයි.
දහවන වගන්තිය සභාව එකඟද?
ආයි.
එකොළොස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
දොළොස්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
13 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
14 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
15 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
15 වන වගන්තිය 21 වන පිටුව 23 වන හා 24 වන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas අවශ්‍ය හෝ යෝග්‍ය විය හැකි යම් ආයෝජන සිදු කිරීම සහ යම් ගනුදෙනුවකට close inverted commas.
14 වන වගන්තිය සංශෝධන සහිතව කාර්ක සභාව එකඟද?
ආයි.
16 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
17 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
17 වන වගන්තිය 23 වන පිටුව 127 වන හා 28 වන පේළි ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas සම්බන්ධයෙන් එම බලපත්‍රලාභී බැංකුවට විරුද්ධව යම් සිවිල් ස්වභාවයෙන් අඩු කටයුතු close inverted commas 24 වන පිටුව 2 තුන්වන පේළිය සිට පස්වන පේළිය දක්වා ඇති පේළි ඒ පේළි දෙකද ඇතුළේ ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙන කොට සාදේශ කරන්න within inverted commas ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් එම බලපත්‍රලාභී බැංකුවට විරුද්ධව යම් සිවිල් ස්වභාවයෙන් අඩු කටයුතු පවත්වාගෙන යාම මාස 3කට වැඩි කාල සීමාවක් close inverted commas
17 වන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද?
ආයි.
18 වන වගන්තිය සභාව එකඟද?
එකඟයි. ආයි.
19 වන වගන්තිය සභාව එකඟද? 20 වන වගන්තිය සභාව එකඟද?
ආයි. 27 සමයින්.
19 වන වගන්තිය සභාව එකඟද?
19 වන වගන්තිය සභාව එකඟයි. එකඟයි. ආයි.
20 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
21 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
22 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
23 වන වගන්තිය සභාව එකඟද? 24 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
25 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
26 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
27 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
28 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
29 වන වගන්තිය සභාව එකඟද?
ආයි.
තිස්වන වගන්තී සභාවකඟද
ආයි.
තිස් එක්වන වගන්තී සභාවකඟද
ආයි.
තිස් දෙවන වගන්තී සභාවකඟද
ආයි.
තිස් තුන්වන වගන්තී සභාවකඟද
ආයි.
තිස් හතරවන වගන්තී සභාවකඟද
ආයි.
තිස් පස්වන වගන්තී සභාවකඟද
ආයි.
තිස් හයවන වගන්තී සභාවකඟද
ආයි.
තිස් හත්වන වගන්තී සභාවකඟද
ආයි.
තිස් අටවන වගන්තී සභාවකඟද
ආයි.
තිස් නවන වගන්තී සභාවකඟද
ආයි.
හතලිස්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
හතලිස්වන වගන්තිය 53 වන පිටුව 24 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas කිරීම ඉටු කිරීම සහ කිරීම කළ යුතුය close inverted commas.
හතලිස්වන වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
41 වන වගන්තිය සභාවකඟද
ආයි.
42 වන වගන්තිය සභාවකඟද
ආයි.
43 වන වගන්තිය සභාවකඟද 44 වන වගන්තී සභාවකඟද
ආයි.
45 වන වගන්තී සභාවකඟද
ආයි.
46 වන වගන්තී සභාවකඟද
ආයි.
47 වන වගන්තී සභාවකඟද
ආයි.
48 වන වගන්තී සභාවකඟද
ආයි.
49 වන වගන්තී සභාවකඟද
ආයි.
50 වන වගන්තී සංශෝධන ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
50 වන වගන්තිය 62 වන පිටුව 7 වන පේළියට ඉක්විතිවම පාදයක් වෙන කුරුස ඇතුළත් කරන්න within inverted commas ආ තන්පතු රක්ෂණ මුදල පළදායි ලෙස පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා යම් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයක් සමග තන්පතු රක්ෂණ අරමුදල නමින් ගිවිසුම් වලට එළඹීම ඈ මහ බැංකුව විසින් අවශ්‍යයයි සැලකුම් ලබන පරිදි ආණ්ඩුවෙන් හෝ යම් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් තන්පතු රක්ෂණ අරමුදල නමින් යම් ප්‍රදානයක් හෝ ආධාරයක් හෝ ණයක් පිළිගැනීම ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
50 වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
51 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
51 වන වගන්තිය 63 වන පිටුව 121 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න තින් ඉන්වර්ටඩ් කමාස් ඌ ආණ්ඩුවෙන් හෝ මහ බැංකුව විසින් අනුමත කරනු ලැබිය හැකි යම් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් ණයටගත් මුදල් සහ ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස් 64 වන පිටුව 2 දෙවන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas ආයතනවල අත්තර දැමූ දේපල හෝ අක්‍රීය තැන්පතු ඈ ආණ්ඩුවෙන් හෝ යම් ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් ණයටගත් මුදල් ආපසු කිරීම සහ close inverted commas
50 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
52 වන වගන්තිය සභාවකඟද
ආයි.
53 වන වගන්තිය සභාවකඟද
ආයි.
54 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම
ගරු අමාත්‍යතුමා. 55 වන පිටුව 26 වන සහ 27 වන පේළිවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas මහ බැංකුවේ වගකීම විය යුතුය. ඒ මුල්‍ය ප්‍රකාශ ගණකාධිපතිවරයා විසින් විග්‍රහණය කරනු ලැබිය යුතුය close inverted commas.
54 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
55 වන වගන්තිය සභාවකඟද
ආයි.
56 වන වගන්තිය සභාවකඟද
ආයි.
57 වන වගන්තිය සභාවකඟද
ආයි.
58 වන වගන්තිය සභාවකඟද
ආයි.
59 වන වගන්තිය සභාවකඟද 60 වන වගන්තිය සභාවකඟද
ආයි.
61 වන වගන්තිය සභාවකඟද
ආයි.
62 වන වගන්තිය සභාවකඟද
ආයි.
63 වන වගන්තිය සභාවකඟද 64 වන වගන්තිය සභාවකඟද
ආයි.
65 වන වගන්තිය සභාවකඟද
ආයි.
66 වන වගන්තිය සභාවකඟද
ආයි.
67 වන වගන්තිය සභාවකඟද
ආයි.
68 වන වගන්තිය සභාවකඟද
ආයි.
69 වන වගන්තිය සභාවකඟද
ආයි.
70 වන වගන්තිය සභාවකඟද
ආයි.
71 වන වගන්තිය සභාවකඟද
72
වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමා.
72 වන වගන්තිය 79 වන පිටුව 10 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහ දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas ලැබිය යුතුය.
72 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
73 වන වගන්තිය සභාවකඟද
ආයි.
74 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
74 වන වගන්තිය 81 වන පිටුව 14 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහ දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas 3 දෙවන උපවගන්තිය ස්ථාන දැනුම ඒ ක්‍රියාව ක්ලෝස් ඉන්වර්ටඩ් කමාස්.
74 වන වගන්තිය සංශෝධන සහිතව සභාවකඟද
ආයි.
75 වන වගන්තිය සභාවකඟද
ආයි.
76 වන වගන්තිය සභාවකඟද
ආයි.
77 වන වගන්තිය සභාවකඟද
ආයි.
78 වන වගන්තිය සභාවකඟද
ආයි.
79 වන වගන්තිය සභාවකඟද
ආයි.
80 වන වගන්තිය සභාවකඟද
ආයි.
81 වන වගන්තිය සභාවකඟද
ආයි.
82 වන වගන්තිය සභාවකඟද
ආයි.
83 වන වගන්තිය සභාවකඟද
ආයි.
84 වන වගන්තිය සභාවකඟද
ආයි.
85 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
84 වන පිටුව 1 3 වන පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත් දැක්වෙනකොට සාදේශ කරන්න within inverted commas E 67 වන ගාන්තිය 6 වන උපාන්තිය යටතේ කරන close inverted commas දෙක නමන පෙළ ඉවත් කර ඒ වෙනුවට පහක් දක්වනකොට සාදේශ කරන්න within inverted commas U 67 වන වගන්තිය 6 වන උපාන්තිය යටතේ කරන close inverted commas
85 වන වගන්තිය සංශෝධන සහිතව ස්වභාවයකින්ද
ආයි
86 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරුවා 85
වන පිටුව පළවන හා දෙවන පෙළ ඉවත් කර ඒ වෙනුවට පහක් දක්වනකොට සාදේශ කරන්න within inverted commas දෙක පළවෙනි උපවගන්ති කාර්ය සඳහා 80 80 කරන වගන්ති යටතේ පිළිගත් හිමිකම් පෑම් වලින් සමන්විත ගණන් close inverted commas
86 වෙනි වගන්ති සංශෝධන සහිතව ස්වභාවයකින්ද
ආයි
87 වෙනි වගන්ති ස්වභාවයකින්ද
ආයි
88 වෙනි වගන්ති ස්වභාවයකින්ද 89 වෙනි වගන්ති ස්වභාවයකින්ද 90 වෙනි වගන්ති ස්වභාවයකින්ද
ආයි
91 වෙනි වගන්ති ස්වභාවයකින්ද
ආයි
92 වෙනි වගන්ති ස්වභාවයකින්ද
ආයි
93 වෙනි වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීම ගරුව අමාත්‍ය 93
වෙනි වගන්ති 108 වෙනි පිටුව 27 වෙනි පේළියට ඉක්විතියොම් පාත්‍රයක් වෙනකොට සාදේශ කරන්න within inverted commas ජාත්‍යන්තර මුල්‍ය ආයතන close inverted commas යන්නට ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතිසංස්කරණය හා සංවර්ධන ස්ථාවරණ අන්තර්ජාතික බැංකුව ජාත්‍යන්තර සංවර්ධන සමායතනයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ ඒ සමාන ආයතන ඇතුළත් වේ ක්ලෝස් ඉන්වර්ටඩ් කොමාස්
93 වන වගන්තියේ සංශෝධන සහිතව ස්වභාවයකින්ද
ආයි
94 වන වගන්තියේ ස්වභාවයකින්ද
ආයි
95 වන වගන්තියේ ස්වභාවයකින්ද
ආයි
96 වන වගන්තියේ ස්වභාවයකින්ද 97 වන වගන්තියේ ස්වභාවයකින්ද
ආයි
98 වන වගන්තියේ ස්වභාවයකින්ද උපලේඛනයේ ස්වභාවයකින්ද
ආයි
ප්‍රඥප්ති වගන්තියේ ස්වභාවයකින්ද නාමයේ ස්වභාවයකින්ද
ආයි
පාර්ලිමේන්තු යාලි එක්රස් පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තෙමි තුන්වැනි වර කියවීම ගරු අමාත්‍යතුමා
තුන්වැනි වර කියවීම ඉදිරිපත් කරමි ගරු පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයි යෝජනා කරමි තවද කෙටුම්පතේ සුදුපත්වල භාෂා දෝෂ මුද්‍රණ දෝෂ ව්‍යාකරණ දෝෂ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා
සභාවේකඟද
ආයි
බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි සභාව කල් තැබීම
තරු නියෝජ්‍ය කතානායකතුමනි සභාව අගෝස්තු මාස 8 වෙනි දින පෙරවරු 9 30 දක්වා කල් තැබීමේ යෝජනාව
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු හේසාවිතානගේ මැතුම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අද මේ ප්‍රශ්නේ යොමු කරන්නේ ගරු ඇමතුමා මං හිතනවා මේ වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබා දෙයි කියලා මේ වෙනකොට මේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය අමාත්‍යවරයාට අමාත්‍යංශයට කීකරු නැති තනි හිතුමතයට වැඩ කරන ආයතනයක් බවට පත් වෙලා රටේ ජනතාවට විශ්වාසයක් නැති ආයතනයක් විදිහට ඉස්සරහට යන උසාවක. ඒ නිසා පහුගිය කාල සීමාව පුරාවටම ක්‍රිකට් පාලක මණ්ඩලයේ හැසිරීම පිළිබඳව මේ උත්තරීතර සභාවේ අහපු කිසිදු ප්‍රශ්නයකට සාධාරණ උත්තරයක් අද වෙනකන් හම්බෙලා නැහැ. සගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මොහොතේදී මම ගරු ඇමතුමාට මේ පහුගිය කාල සීමාව පුරාම අපි යොමු කරපු ප්‍රශ්නවලට පිළිතුරු නොලැබිච්ච නිසා ඉතා සාධාරණ මේ රටේ පුරවැසියාට සත්‍ය කාරණා අවබෝධ කරගත යුතු ප්‍රශ්නයක් යොමු කරනවා මම හිතනවා ඒ වෙනුවෙන් සාධාරණ පිළිතුරක් මේ රටේ ජනතාවට ලබා දෙයි කියලා අපි දැක්ක පහුගිය ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අපේ රටේ විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ තරඟ නැරඹීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒ මග පෙන්වීම යටතේ යනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අහනවා ප්‍රශ්නේ 2022 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය පුජ්‍යලයන් සඳහා ක්‍රිකට් ආයතන විසින් වීසා ලබා ගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු වීසා ලබා ගැනීම සඳහා ලිපි නිකුත් කරපු කට්ටිය කවුද? මේක අවභාවිතා කරලා තියෙනවද නැද්ද කියන කාරණාව මතු කරගන්න මේ රටේ ජනතාව දැනගැනීමේ අයිතියක් තියෙනවා. ඒ අය ගියපු කට්ටිය, ඒ කියන්නේ ක්‍රිකට් බෝඩ් එකෙන් ලියුම දීලා වීසෙක අරගෙන ඔස්ට්‍රේලියාවට ගියපු කට්ටිය නැවත ශ්‍රී ලංකාවට ආවද? එහෙම ආවේ නැත්නම් ඒ කට්ටිය නැවත ගෙන්වා ගන්න ක්‍රිකට් පාලක මණ්ඩලය නැත්නම් අමාත්‍යංශයෙන් කුමන හෝ පියවරක් ගත්තද? ඒ වගේම මහවිශාල මුදල් වංචාවන් රාශියක් මේ කාරණාව තුළ සිදු වෙලා තියෙනවා. අපි අනු ගුවන් ටිකට්පත් ලබා ගැනීමේදී ඒ ලබාගත් ආයතන මොනවද? ඒ ආයතනත් එක්ක ගෙවු මුදල් අපිට මේ උත්තරීතර සභාවට දැනුම් දෙන්න. ඒ වගේ මේ සංචාරය සඳහා ICC වෙතින් ගුවන් ටිකට්පත් සහ තරංග නැරඹීමේ ටිකට්පත් විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒව නිකුත් කළේ කාටද? නිකුත් කරපු ක්‍රමවේදය පිළිබඳව මේ උත්තරීතර සභාව දැනුවත් කරන්න. ඒ වගේම තමයි ICC වෙතින් අර අතරපාඩු දීම නැත්තම් මුදල් බෙදා දීපු විදිය, අතර දෙන මුදල් ටික බෙදා දීපු විදිය කාටද ගියේ, මේක මොන පදනම් මැද්ද දුන්නේ කියන එක මේ රටේ ජනතාව දැනගන්න. ඒ වගේම මේ වෙච්ච අක්‍රමිකතාවයේ සමස්ත කාරණාව පිළිබඳව ගරු ඇමතුමනි විශේෂ බාර අමාත්‍යවරයා කමිටුවක් වත් කරා. ඒ කමිටුවේ වාර්තාව මේ වෙනුවෙන් මේනෝට ඇවිල්ලා තියෙනවද? කමිටු වාර්තාවට මොකද උනේ කියන එක දැනගන්න කැමති. ඊට වඩා වැදගත් කාරණා, මේ රටේ මහජනතාවට විශේෂයෙන්ම දැනගන්න ඕන මේ සමස්ත සිද්ධිය තුළ මේ රටට වෙච්ච පාඩුව, ක්‍රිකට් ක්‍රීඩාවට වෙච්ච පාඩුව, මේ රටේ මහවිශාල වංචාවක් උනාය කියන කාරණාව ජනතාවට දැනගන්න තියෙන එකම දේ, නැත්නම් ඒක නිර්දෝෂීභාවයේ ක්‍රිකට් බෝඩ් එකට ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔප්පු කරන්න තියෙන එකම දේ තමයි විකනකාධිපති වාර්තාව. දැන් මේ විකනකාධිපති වාර්තාව ඇවිල්ලා තියෙනවා. විකනකාධිපති වාර්තාව එළියට දෙන්නේ නැහැ. එළියට නොදීම හරහා මේ පිළිබඳව අපිට පැහැදිලි සැකයක් තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි නත්තුනෝමතිකව තමන්ට ඕන ඕන විදියට තමන්ට ලැබිලා තියෙන මේ වරප්‍රසාදය පාවිච්චි කරනවා. ඒ නිසා
ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ඒ නිසා අපි ඇමතුමාගේ අහනවා, ඇයි විකනකාධිපති වාර්තාව මේ රටේ ජනතාවට දෙන්නේ නැත්තේ? අඩුම ගානේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට දෙන්නේ නැත්තේ? මහජන නියෝජිතයන්ට දරගන්නේ නැත්තේ? මේ ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ මේ රටේ ජනාධිපතිටත් නැත්නම් මේ ව්‍යවස්ථාදායකටත් ඉහළෙන් තියන ආයතනයක්ද? මේකේ සභාපතිවරයා වෙනම බලයක් යටතේ මේ තමන්ගේ මේ ඒ ආයතනයේ පාලනය කරන නිසා කරු ඇමතුමනි, මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ ජනතාවත් එක්ක ලේවලට බද්ධ වෙලා තියෙන ක්‍රීඩාවක්, මේක විනාශ කරන්න මේ පාලක මණ්ඩලයට හැකියාවක්
නැහැ.
අපි ඉල්ලනවා කරුණාකරලා අවසන් කරනවා. අපි ඉල්ලනවා කරුණා කරලා මේ ක්‍රිකට් විනාශ කරන්න මේ සභාපති ඇතුළු පාලක මණ්ඩලයට අවස්ථාව නොදී මේ ගැන පැහැදිලි විවාදයක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේද දිනක විවාදයක් සම්පූර්ණ දවසක විවාදයක් ගෙනහැල මේ ඔරකන් ටික මේ රටේ ජනතාවට හෙළි කරලා අමාත්‍යංශයට කීකරු නැති මේ පාලක මණ්ඩලයේ විසුරුවා හැරලි වෙලා රටේ ක්‍රිකට් වල අනාගතේට වග කියන අතුරු කමිටුවක් කරා හරි නැවත ක්‍රිකට් ක්‍රීඩාව නගාසිරුවන් අවශ්‍ය පියවර ගන්න කියන ඉල්ලීම කරනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ හේසාවිතානගේ මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නවලට මම බලාපොරොත්තු වෙනවා මුලින්ම ඍජුව පිළිතුරක් ලබා දීමට. ඒ සම්බන්ධව අපි වෙත ලැබී ඇති පිළිතුරු, මොකද එතුමා කිව් විදිහට ක්‍රිකට් ආයතන වෙනම ආයතනයක්, ක්‍රීඩා අමාත්‍යාංශය මත යටතේ තිබුණත් ඒ ලබා දුන්න පිළිතුරු මේ වෙලාවේ මම ඉදිරිපත් කරන්න සූදානම්. ඒ වගේම නොලැබුණු උත්තරත් මෙතන තියෙනවා. මම ඒකටත් හේතුව කියන්නම්, ඊට පස්සේ අපිට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කිව් විදිහට මේ සම්බන්ධයෙන් අපිට පාර්ලිමේන්තුවම එක දවසක් හරි දවස් දෙකක් හරි සාකච්ඡා කරන්නත් ඉදිරියේදී අවස්ථාව ලබා ගන්න පුළුවන්. මොකද මේ සම්බන්ධයෙන් කඩින් කඩ වරින් වර ප්‍රශ්නවලට ගැටලුවලට මේ වගේ කතා කරනකොට රටේ ක්‍රිකට් ක්‍රීඩකයනුත් මේ පිළිබඳව මම හිතන්නේ ඔවුන්ගේ මනසත් විකෘති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම රටේ ජනතාවගේ අයිතියක් ඔබතුමා කිව්වා වගේ, ඒ සඳහා අපි කටයුතු කරමු කියන එක ප්‍රශාන්ත රණසිංහ ඇමතුමා මේ සභාවේ නොමැති අවස්ථාවකුණත් ක්‍රීඩා ඇමතුමා වශයෙන් රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා කියන එකත් මේ වෙලාව මතක් කරන්න ඕනේ. මතක් කරමින් විශේෂයෙන් ඔබතුමා අසා ඇති ප්‍රශ්න වලට අංක 1 අමාත්‍යාංශය වෙතින් ඇමුණුම් අංක 1 සඳහන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත 2022.10.16 වෙනි දින සිට 2022.11.13 දක්වා සහ අමුණුම දෙකෙහි සඳහන් නිලධාරියන් හා විධායක කමිටු සමාජිකයන් වෙත 2022 10යි 15 දින සිට 2022 11යි 13 දක්වා 2022 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් වීසා ලබා ගැනීම සඳහා ලිපි නිකුත් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ඉල්ලා සිටින නමුත් මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පවත්වන ලද මෙම 2022 ලෝක කුසලාන තරඟ සංචාරයේ සම්බන්ධයෙන් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී අභිවර්ධ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැක්කරන ලද කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගරු අභ්‍යාචනාධිකරණය වෙත ඉදිරියේ CA රිට් 27/20/23 යන අංකයටතේ නඩු පවරා ඇති බැවින් එම නඩුකර යටතේ දැනටමත් ගරු අභ්‍යාචනාධිකරණ ඉදිරියේ විභාගයෙන් පවතින නඩුවක හබගත කරුණු සබ් ජුඩිෂස් වන බැවින් එකී තොරතුරු මෙම අවස්ථාවේදී ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නෛතික වශයෙන් බාධාවක් පවතින බව දන්වා ඇත. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන්
ගර්වන්තවා හා අතුරු ප්‍රශ්න අහන්න අවස්ථාව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇමතුමත් එක ප්‍රශ්නයක් නෑ. මේ පට්ටපල් බොරුවක් බොරු
කියන්නේ
ඉදිරි පිළිතුරුත් එක්ක අපි සාකච්ඡා කරමු. දෙවෙනි දෙක නොදැනි මේ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විසින් විගණනයක් සිදු කරන බැවින් එම තොරතුරු ලබා ගත හැක්කේ විගණන වාර්තාව ලැබුණු පසුවයි. ඉහත විගණන වාර්තාව ලැබුණු පසු එම තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇත. ඉහත විගණන වාර්තාව ලැබුණු පසු එම තොරතුරු ඉදිරිපත් කළ හැක. එම වාර්තාවේ නිර්දේශ පරිදි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාට තරඟ පහනමක් පණමය ඇත. තවද එම වාර්තාවේ නිර්දේශ මත විගණනයක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවය වෙත යොමු කර ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණන වාර්තාව මෙම අමාත්‍යාංශ වෙත ලබා නොදෙන අතර ඒ ඍජුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙනු ඇත. මං හිතන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විගණකාධිපතිතුමාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරියේදී අපිට ක්‍රීඩා මාත්‍යංශ අපිට ලැබිලා නැහැ. එහෙමනම් පාර්ලිමේන්තුවේදී අපි නියෝජ්‍ය කතානායකතුමනි මෙහාට ඉදිරිපත් වෙලා තියෙනවා නම් මම හිතනවා වඩා සුදුසුයි මේ විගණන වාර්තාව, ඒ වගේම මේ උසාවිය ඉදිරියේ තියෙන කරුණු කාරණා මේවා ඉදිරිපත් වුණාට පස්සේ, ඒක අවසන් වුණාට පස්සේ අපිට මේ සභාව තුළ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් සාකච්ඡාවක් ලබා ගන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා අපිත් සූදානම් එකට, අපි කැමති එකට. මේක ඇමුණුම සඳහන් ප්ලේයර්ස්ලා ගැන කතා කරොත් ලසිත් ක්‍රූස් පිල්ලේ, නිරෝසන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිෂ්, ලහිරු මදුසංක, අසිත ෆෙනන්ඩු, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත, කමිදු මෙන්ඩිස්, ඒ කියන්නේ ඇමුණුවේ සඳහන් ඒ වෙලාවෙ ලබා දුන්නේ. ඊළඟට ඔෆිස් බෑරස්ලා ඉන්නවා මිස්ටර් සම්මිත් සිල්වා ප්‍රෙසිඩන්ට් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇන්ඩ් ඩිරෙක්ටර් ICC, මිස්ටර් මොහන්දි සිල්වා සෙක්‍රටරි ශ්‍රී ලංකා ක්‍රිකට් ඇන්ඩ් ඔල්ටර්නේට් ඩිරෙක්ටර් ICC, මිස්ටර් ඇසුලිද සිල්වා CEO ශ්‍රී ලංකා ක්‍රිකට්, මිස්ටර් ජයන්ත ධර්මදාස වයිස් ප්‍රෙසිඩන්ට් ඉන්චාර්ජ් ඔෆ් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට්, මිස්ටර් රවින් වික්‍රමරත්න වයිස් ප්‍රෙසිඩන්ට් ඉන්චාර්ජ් ඔෆ් ඩොමෙස්ටික් ක්‍රිකට් ශ්‍රී ලංකා SLC. මේ ආදිවාසීන් දරු නියෝජ්‍ය කතානායකතුමනි සඳහන් කළේ වල තියෙනවා එක්ස්කෝ මෙම්බර්ස් වශයෙන් මිස්ටර් ලසන්ත වික්‍රමසිංහ, මිස්ටර් සුජීව ගොල්ලියද්ද, මිස්ටර් ක්‍රිෂාන්ත කපුවත්ත, මිස්ටර් ජානක පතිරණ, මිස්ටර් තිලක් වත්තුහේවා, මිස්ටර් සමන්ත දොඩන්වල, මිස්ටර් ප්‍රියන්ත අල්ගම, මිස්ටර් බන්දුල දිසානායක, රියා අඩ්මිරාල් නිශාන්ත ද සිල්වා, මිස්ටර් නලින් අපොන්සෝ, මිස්ටර් ප්‍රමෝද වික්‍රමසිංහ, මිස්ටර් ජෙරම් ජයරත්න. මේ ආදි වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පිළිතුරක් ලබා දීලා තියෙනවා. මම මෙතනදී කියන්න සූදානම් වෙන්නේ, මම හිතන්නේ මේ ක්‍රිකට් ගැන හෝ ඕනෑම ක්‍රීඩාවක් ගැන මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්න අපිට කතා කිරීම හොඳයි. ඒක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිතසුව පිණිස හේතු වෙනවා කියලා කල්පනා කරනවා. සහ මේ රටේ සමස්ත ජනතාවට මේ තොරතුරු සමාජ ක්‍රිකට් පුවත්පත් බලන පත් අන්තිම පේජ් එක, ලාස්ට් පේජ් එක, ස්පෝර්ට්ස් පේජ් එක බලන්න නොබලන කට්ටිය ඉන්න පුළුවන්, පත්තරයක් ගන්න බැරි කට්ටිය ඉන්න පුළුවන්, රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුනෙන් මේක දකින්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ පාර්ලිමේන්තුව තුළ කතා කිරීම මං හිතන්නේ අහිතකර නෑ. අපිට ඔක්කොම කතා කරන්න පුළුවන්. කතා කරගෙන මේ දැනගෙන මේ තොරතුරු දැනගෙන මේ අයිතියත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වශයෙන් සහ සමස්ත ජනතාවට අයිතිය තියෙනවා. ඒ නිසා ඒක න කතා කිරීම ඉතා වටිනවා කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා.
ගරු භවිෂ්‍යදී ඔබතුමාට
ගරු නියෝජ්‍ය කතානායක
ධර්මන්ත මාතුරු ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැ. මට
නියෝජ්‍ය කතානායක මට තව වචන කතා කරන්න දෙන්න. දැන් ඊයේ පෙරේදා තිබ්බා මේ එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ ඒ තරගාවලිය. ඒකෙදී ශ්‍රී ලංකා කණ්ඩායම මම හිතන්නේ නෙදර්ලන්තයත් එක්ක ඒ සඳහා සුදුසුකම් ලැබුවා. අපරාජිත කණ්ඩායමක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක් ලබා ගැනීම අපිට අපේ රට හුඟක් වටිනවා. ඉතින් ඒ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය බිඳලන්න හෝ වෙනත් ආකාරයෙන් කටයුතු කරන්න අපි සූදානම් නැහැ. හැබැයි ඒ ජයග්‍රහණ අපිට වටිනවා. අපි ප්‍රාර්ථනා කරන එළමෙන ලෝක කුසලාන තරගාවලිය අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී මේ පාර්ලිමේන්තුව තුළ උත්තරීතර සභාව තුළ අපිට කතා කරලා ඔවුන්ට ශක්තියක් ධෛර්යයක් ලබා දෙන්න පුළුවන් නම් අපි ඒ සඳහා එකතු වෙලා කටයුතු කරමු කියන ඉල්ලීම තමයි මම මේ වෙලාවේ කරන්නේ.
බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රී මහත්මයා, අතුරු ප්‍රශ්න අහන්න අවස්ථාවක් ස්ථාවර නියෝගවල නැහැ. ඒ නිසා ඒ අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු මදුරු ඉතාන කැමැත්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඇසීමට
එහෙම දෙන්න බෑ ගරු මන්ත්‍රී.
2019 වර්ෂයේ සිට මේ දක්වා වාහන ආනයන කිරීම සීමා කිරීම මත මෝටර් රථ ආනයනකරුවන් සහ එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන්ගේ ආදායම් සහ රැකියා අහිමි වීම නිසා ඔවුන් මහත් ආර්ථික දුෂ්කරතාවයන්ට පත් වී ඇත. ඒ වගේම වාහන ආනයනකරුවන් පවසන පරිදි අනිකුත් රටවල් හා ගත්කල අප රටේ ජනගහණයට සාපේක්ෂව පරිහරණය කරනු ලබන වාහන ප්‍රමාණය ඉතාමත්ම අඩු ප්‍රමාණයකි. එමෙන්ම සමස්ත ආනයනයෙන් ඉතාමත්ම සුළු ප්‍රතිශතයක් පමණක් වාහන ආනයනය සඳහා යෙදවෙන බව ඔවුන් පවසයි. ඒ වගේම අඩු ආදායම් ලාභීන් විසින් පරිහරණය කරනු ලබන යතුරු පැදිවල මිල හා අමතර කොටස් මිල ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධව ඔවුන් නිරන්තරයෙන් මැසිලි නගනවා. ඒ අනුව මම ප්‍රශ්න තුනක් අසනවා අපේ ඇමතුමාගෙන්. 2019 වර්ෂයේ සිට 2023 වසරේ ජූනි මාස 30 දින දක්වා ආනයනය කරන ලද වාහන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කොපමණද, ඒ කුමන වාහනද, ඒ සඳහා වැය කර ඇති ඩොලර් ප්‍රමාණය කොපමණද, එය එක් එක් වර්ෂයේ සමස්ත ආනයනයෙන් කොපමණ ප්‍රතිශක්තියක්ද, ඒ වගේම 2019 වර්ෂයේ සිට 2023 වසර දක්වා වාහන ආනයනය තහනම් කිරීම මත රජයට අහිමි වූ බදු ආදායම කොපමණද, එවගේම මේ වන විට තහනම් කර ඇති ආනයනය වහණ්ඩ ලිහිල් කිරීම මත වාහන අමතර කොටස් අලුත් හා භාවිතා කරන ලද අමතර කොටස් ගෙන්වීම සඳහා සහනය ලබා දෙන්නේද, එවගේම අඩු ආදායම් ලාභීන් විසින් පරිහරණය කරනු ලබන හා රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාධ්‍ය වන යතුරු පැදි ආනයනය සඳහා ඉදිරියේදී වසර අවසර ලබා දීමට කටයුතු කරන්නේද කියන එක ගැන මේ වගේ විශේෂයෙන්ම මම මේ වෙලාවේදී ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. දියුණු රටවල සාමාන්‍ය ඇමරිකාව යුරෝපය වගේ රටවල් වල මිනිස්සු 1000කට සාමාන්‍ය ඒ රටවල් වල කාර් 1000ක් විතර පාවිච්චි කරනවා. සාමාන්‍ය ජපානයේ නම් මිනිස්සු 1000කට වාහන සාමාන්‍ය කාර් ජීප් වගේ වාහන 500ක්. ඒ වගේම ඉන්දුනීසියාවේ මිනිස්සු 1000කට කාර් වෑන් කාර් සහ ජීප් වර්ග 200ක් පමණ භාවිතා කරනවා. දැන්ට ලංකාවේ සාමාන්‍යයෙන් මිනිස්සු 1000කට කාර් සහ ජීප් රථ 50ක් වගේ තමයි පාවිච්චි කරන බවට දඬ තොරතුරු සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ගරු ඇමතුමනි, මේ මගේ ප්‍රස්තුත ප්‍රශ්න තුන සම්බන්ධයෙන් පාදක වෙච්ච කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ මාබැංකු වාර්තා සහ ඒ දත්ත තොරතුරු අනුව 2019 දී වාහන රට ආනයනය කරන අවසාන වර්ෂය තමයි 2019 වර්ෂය. එතන මුළු ආනයන වියදම ඩොලර් බිලියන 19.9යි දළ වශයෙන්. එතන වාහන ගෙන්වන්න වියදම් වෙලා තියෙනවා ඩොලර් මිලියන 815ක්. ඒ කියන්නේ සමස්ත ආනයන වියදමේ 1/4ක් වගේ.
ගරු මන්තුමා, ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා ඉවරයි. දැන් කතාවක් කරන්න අවස්ථාවක්
නෑ. මම මේ මේ කතා නැගතුමනි, මේ මේ ඒ අර මගේ ප්‍රශ්නෙට අදාළව මේ පොඩි මේ සංඛ්‍යාලේඛන ප්‍රමාණය මොකද ඇමතුමාට ඒක මම ඉදිරිපත් කරන්නේ. දැන් මෝටර් සයිකල් ගෙනල්ලා තිනවා ඩොලර් මිලියන 200ක, මෝටර් සයිකල් ලක්ෂ 3ක් විතර. එතකොට දැන් දැන් මම කියන්න හදන්නේ ගරු නියෝජ්‍ය කතා නැගතුමනි, මේක සාධාරණ නෑ කියලා. මොකද මේ වාහන ආනයනය නවත්තපු මොකද මේ වන විට විශේෂයෙන්ම රටේ ආර්ථිකයට ජන ජීවිතයට විශාල ලෙස බලපාලා තියෙනවා මේ මෝටර් සයිකල් ආනයනයේ නවත්තපු එක. ඒ වගේම මෝටර් සයිකල් මේ වන විට කිසිම සාධාරණ නොවන වෙළඳ වටිනාකමකට විකුණනවා. මොකද වසර 10 15 වගේ පරණ මෝටර් සයිකල් ඉතාමත් නොවටිනා මිලකට මේලා අධික මිලකට විකිණීම තුළින් විශාල විදියට සමාජය තුළ ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් පැනනගිලා තියෙන. ඒක නිසා මම අපේ ඇමතුමාගෙන් සාධාරණ උත්තර මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා.
ගරුව මාත්‍යතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පෙරම පසුබිම් පිළිබඳ වචන දෙකක් කියන්න අවශ්‍යයි. අපි මුණදුරුණු ආර්ථික ප්‍රශ්නය ඉන්දුනීසියාවත් ඇමරිකාවත් තුල පවතින ආර්ථික තත්ත්වයෙන් වෙයි. අපිට ඊට වඩා බොහෝ වෙනස් විනිමය හිගයක්කට මුණ දෙන්න සිද්ධ වුණා. ප්‍රශ්න අංක 1 2019 වසරේ සිට 2023 වසරේ ජූනි මාස සිස්තුන දින දක්වා ආනයනය කරන ලද වාහන ප්‍රමාණය වෙනුවෙන් වශයෙන් කොපමණද ඒ කුමන වාහනද? 2019 වර්ෂයේදී වාහන ආනයන සම්බන්ධයෙන් ආනයන සීමා කිසිවක් පනවා නොතිබූ අතර මෙරට උද්ගත වූ විදේශ විනිමය අර්බුදයේ හේතුවෙන් 2020 මැයි මාස 22 දින සිට බලපැවැත්වෙන පරිදි වාහන ආනයන කිරීම තාවකාලිකව අත්හිටුණු ලැබීය. ඒ අනුව 2019 වසරේ සිට 2023 වසරේ ජූනි මාස 30 දින දක්වා ආනයනය කරන ලද මුළු වාහන ප්‍රමාණය සැලකුව විට ට්‍රැක්ටර් සහ ඉඩම් වාහන 28,169ක්ද, මගින් 10 දෙනෙකුට වඩා ප්‍රවාහනය කළ හැකි වාහන 2,542ක්ද, මෝටර රථ ආසන සංඛ්‍යාව 10ට අඩු කාර් වෑන් ජීප් 73,677ක්ද, ට්‍රක් සහ ලොරි රථ 29,625ක්ද, විශේෂ කාර්ය වාහන 425ක්ද, යතුරු පැදි 357,809ක්ද ආදී වශයෙන් ආනයනය කර ඇත. ඒවා වර්ෂය 90 කිව්වොත් ට්‍රැක්ටර් සහ ඉඩම් වාහන 2019 4,766යි, 2020 6,770යි, 2021 12,574යි, 2022 3,455යි, 2023 804යි, මුළු එකතුව 28,169යි. මගින් 10 දෙනෙකුට වඩා ප්‍රවාහනය කළ හැකි වාහන 2019 1,469යි, 2020 466යි, 2021 54යි, 2022 176යි, 2023 377යි, එකතුව 2542යි. මෝටර රථ ආසන සංඛ්‍යාව 10ට අඩු කාර් වෑන් ජීප් 2019 46,869යි, 2020 19,501යි, 2021 4,694යි, 2022 1,727යි, 2023 886යි, එකතුව 73,677යි. ට්‍රක් සහ ලොරි රථ 2019 18,637යි, 2020 6,668යි, 2021 2,597යි, 2022 1,472යි, 2023 251යි, එකතු 19,625යි. විශේෂ කාර්ය වාහන 2019 171යි, 2020 58යි, 2021 144යි, 2022 48යි, 2023 4යි, එකතු 425යි. යතුරු පැදි 2019 261,927යි, 2020 70,446යි, 2021 33,049යි, 2022 13,431යි, 2023 8,656යි, එකතුව 357,809යි. මේ නැවතීම සැබෑවටම සිදු වුණේ 2020 මැයි මාසේ 22. මේ ඉන්පසු වර්ෂවල ගෙනාපු වාහන බොහෝ විට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට, එහෙම නැත්නම් විදේශ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහ අර තහනම් කරපු කාල සීමාවේ යම් කිසි දින කිහිපයක් තුළ ඇති වුණු යම් යම් පරස්පරතා මත ගෙනත් වරාය රඳවා සබාගෙන මේ ඒ ඉදිරිපත් කරපු කරුණු වලින් සෑහීමට පත් වී හෝ එසේ නැත්නම් දණ්ඩණයට යටත්කොට වරින් වර නිදහස් කරපු වාහන. එතුම අහනවා ඒ සඳහා වැය කළ ඇති ඩොලර් ප්‍රමාණය කොපමණද? ඒ එක් එක් වර්ෂයේ සමස්ත ආනයනයෙන් කොපමණ ප්‍රතිශතයක්ද? පිළිතුර 2019 වර්ෂයේදී වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 1259ක් වැය වී ඇති අතර ඒ සමස්ත ආනයන 104.69% ප්‍රතිශතයකි. 2020 වර්ෂයේදී වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 527ක් වැය වී ඇති අතර ඒ සමස්ත ආනයන 106.22 ප්‍රතිශතයකි. 2021 වර්ෂයේදී වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 336ක් වැය වී ඇති අතර ඒ සමස්ත ආනයන 104.44 ප්‍රතිශතයකි. 2022 වර්ෂයේදී වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 164ක් වැය වී ඇති අතර ඒ සමස්ත ආනයන 102.91 ප්‍රතිශතයකි. 2023 වර්ෂයේ ජූනි මාස දක්වා වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 83ක් වැය වී ඇති අතර එය සමස්ත ආනයනයෙන් 106.38 ප්‍රතිශතයකි. 2019 වසරේ සිට 2023 වසර දක්වා වාහන ආනයන තහනම් කිරීම මත රජයට අහිමි වූ බදු ආදායම කොපමණද? පිළිතුර වාහන ආනයන මගින් වර්ෂයකට දළ වශයෙන් රුපියල් බිලියන 155ක් පමණ බදු ආදායමක් ලැබෙන අතර 2020 වර්ෂයේ සිට 2023 වසර දක්වා වාහන ආනයන අත්විටුවීමෙන් හිටුවීම හේතුවෙන් අහිමි වූ බදු ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 620ක් පමණ වේ. කෙසේ වුවද 2018 වසරේදී වාහන ආනයන මගින් රජයට රුපියල් බිලියන 192ක බදු ආදායමක් අය වී ඇති නමුත් වාහන ආනයන සඳහා එම වර්ෂයේදී ඩොලර් බිලියන 1.9ක් මුදලක් වැය වී ඇත. එය රුපියල් අගයෙන් සැලකුව විට රුපියල් බිලියන 346ක අගයකි. එසේම 2019 වර්ෂය සැලකුව විට එම වර්ෂයේදී වාහන ආනයන මගින් රජයට බදු ආදායම ලෙස රුපියල් බිලියන 122ක මුදලක් අය වී ඇත. නමුත් එම වර්ෂයේදී වාහන ආනයන සඳහා ඩොලර් බිලියන 1.3ක් මුදලක් වැය වී ඇත. එය රුපියල් අගයෙන් සැලකුව විට රුපියල් බිලියන 225ක අගයකි. මේ පිළිතුර දුන්නේ ඒ බදු ආදායමට වඩා කිහිප ගුණයක වැඩි මුදලක් රටින් පිටතට ඇදී යෑම තමයි අපිට තියෙන ප්‍රශ්නයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රශ්නාංක 2 මේ වෙනුවට තහනම් කර ඇති ආනයන භාණ්ඩවලින් ලිහිල් කිරීම මත වාහන අමතර කොටස් වරහන් ඇතුළු අලුත්තා භාවිතා කරන ලද අමතර කොටස් ගෙන්වීම සඳහා සහනයක් ලබා දෙන්නේද? පිළිතුර මෙරට විදේශ විනිමය සංචිත මත ඇති වූ පීඩනය අවම කිරීමේ අරමුණින් හඳුනාගත් අත්‍යවශ්‍ය හදිසි නොවන භාණ්ඩ වර්ග 749ක් ආනයන කිරීම අංක 2171 ඇලෙඩක් පහදරන 2020 අප්‍රේල් 16 දිනට ගැසට් පත්‍රයේ පළ කරන ලද ආනයන අපනන පාලන රෙගුලාසි මගින් තාවකාලිකව තහනමට ලක් කරන ලදී. එතෙන් සිට වරින් වර ප්‍රකාශයට පත් කරන ලද ආනයන අපනන පාලන රෙගුලාසි මගින් විවිධ භාණ්ඩ මත ආනයන සීමා පැනවීම සහ ඉවත් කිරීම සිදු කරන ලදී. අවසාන වශයෙන් 2023 ජූලි මාස 20 වෙනිදා ප්‍රකාශයට පත් කළ 2341 ඇලෙඩක් 38 දෙන ගැසට් පත්‍රයේ පළ කරන ලද ආනයන අපනයන පාලන රෙගුලාසි මගින් වාහන අමතර කොටස් වලට අදාළව යෝජිත වර්ගීකරණ සංකේතාංග දෙකක් මත පනවා තිබූ තාවකාලික ආනයන තහනම ඉවත් කිරීමත් සමගම එතෙක් තාවකාලිකව ආනයන තහනමට යටත්ව තිබූ සියලුම වාහන අමතර කොටස් එකී තාවකාලික තහනමෙන් ඉවත් කර ඇත. වාහන අමතර කොටස් මින් ඉදිරියට කිසිවක් තහනම් කළා නැහැ. ඊයේ ආපු ගැසට් එකත් එක්ක එසේම බලපත්‍ර මත ආනයනයට යටත් කරන ලද බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති වාහන අමතර කොටස් භාවිතා කරන ලද සම්බන්ධයෙන් ඉදිරි කාල සීමාවේ ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ කියන්නේ කොටස් කපලා ගේන වාහන කෑලි. ප්‍රස්තාංක 3 අඩු ආදායම් ලාභීන් විසින් පරිහරණය කරනු ලබන හා රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රවාහන මාධ්‍යයක් වන යතුරුපැදි ආනයන සඳහා ඉදිරියේදී අවසර ලබා දීමට කටයුතු කරන්නේද? පිළිතුර මෙරට තුළ උද්ගත වූ විදේශ විනිමය අර්බුද හේතුවෙන් අංක 2170 ඇලෙරක් 19 දරන 2020 මැයි 22 දිනැති ගැසට් පත්‍රයේ පළ කරන ලද ආනයන අපනන පාලන රෙගුලාසි මගින් වාහන ආනයන කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය. නමුත් රට තුළ පවතින විදේශ මුදල් සංචිතවල ස්ථාවරභාවය සලකා බලා ඉදිරි කාලයේදී මෙරටට වාහන ආනයන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේද නිර්දේශ පරිදි ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලදී පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිතාවන වාහන, කර්මාන්ත අවස්ථාවලට භාවිතාවන වාහන සහ පොදු ප්‍රවාහන සේවාවලට විකල්ප ලෙස භාවිතා කරන යතුරුපැදි වාහන සඳහා ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳ සලකා බැලීමට අපේක්ෂා කරනු ලැබේ. මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි පිළිතුර. අපි ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. නමුත් රටේ හිමි විදේශ සංචිත සහ අපේ රුපියලේ අගය නිශ්චිතව පවත්වා ගනිමින් තමයි අපිට මේ සඳහා පිළිතුරු හොයන්න වෙලා
තියෙන්නේ. බෞමිස්සති ගරු මහතුම. අතුරු ප්‍රශ්න නම් අහන්න විදියක් නැහැ. මදුරි තනගමන්ත.
දැන් ගරු ඇමතුමනි, මේ දැන් මේ රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන් ඇඟලුම් සඳහා 2019-2020 දී විශාල ඩොලර් ප්‍රමාණයක, ඒ කියන්නේ ඩොලර් මිලියන් 275ක් 200ක් 221ක් වගේ ගිහිලා දින. ඒ වගේම මාළු ආනයන සඳහාත් ඒ වගේ මුදලක් ගිහිලා දින. ඉතින් අපි මම ඉල්ලීමක් කරන්න විශේෂයෙන්ම ඔබතුමා මම ඉදිරි පැහැදිලි කිරීම තුන්වෙනි ප්‍රශ්නයේදී පැහැදිලි කිරීමක් කරා. අර යතුරු පැදි සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් තියෙනවා ජනතාවගෙන්, ඒක කඩිනමින් ඒ සහනය ලබා දෙන්න කියලා. මොකද මේ වෙනුවට මම අදහස් කරන්නේ නොවටිනා මුදල් වල මුදලකට මේ යතුරු පැදි විකිණීමක් කරනවා. ඒක සාමාන්‍ය මිනිසුන්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ප්‍රධාන පහසුකම් සඳහා විශේෂයෙන් භාවිත කරන යතුරු පැදි, ඒ සඳහා කඩිනමින් අවධානය යොමු කරන කියන එක තමයි මම ඉල්ලීමක් කරන්නේ.
නියෝජ්‍ය කතානායක සුමනී, එතුමා කියන කාරණාවට අපි අවධානය යොමු කළ යුතුයි. නමුත් අපි මේ පීවරෙන් පෙර ඉදිරියට යන්නේ රින ඩොලර් සංචිත ප්‍රමාණයක්. අපි ළඟ එකම ඩොලර් එකක්වත් නැත්නම් රටපත් වෙලා අපිට තෙල් ටික නැහැ, ගෑස් ටික නැහැ, ඖෂධ ටික නැහැ, එදිනදා අවශ්‍ය ආහාර ටික නැහැ. එවැනි තත්ත්වයක් තුළ තමයි ක්‍රමක්‍රමයෙන් කළමනාකරණය කරගෙන අපි ඩොලර් මිලියන 3ක ආසන්න සංචිත, ඩොලර් බිලියන 3ක ආසන්න ප්‍රමාණික සංචිත ප්‍රමාණයක්, අහස උසර නැග්ග ඩොලරයේ මිල අම්මාකාරක පාලනයක් කරගෙන ක්‍රමානුකූලව යන්නේ. අපිට ක්‍රමානුකූලව තමයි මේ නිදහස් කිරීම කරන්න වෙන්නේ. අපි 4000කට ආසන්න ආනයන සීමා කරලා දැන් අද වෙනකොට 600කට ආසන්න ප්‍රමාණයකට ඒක පහතර ගෙනත් තියෙනවා ඊයේ ගැසට් එකත් එක්ක. ඉතින් එතුමා කිව්ව කාරණාව විතරම පැහැදිලිව අවධානයට ගන්නවා. අපි දකිනවා වාහන සඳහා අවසර ලබා දීමේදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන, ඒ වගේම මේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන සහ යතුරු පැදි සඳහා ප්‍රමුඛතාවය දෙන්න ඒ අවස්ථාවේදී අපි සූදානමින් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමා.
බොහොම ස්තුතියි ඔබතුමාට. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරනවා. පාර්ලිමේන්තුව 2023 8 වෙනි මාසේ 8 වන දින පෙරවරු 9:30ට යළි රැස්වේ.